තෙරුවන් සරණයි රවි මහත්මයා. අද දිනත් අප සියලු දෙනාම ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද ඇත්තටම 2020 වර්ෂයේ අගෝස්තු මාස 10 වෙනි සඳුදා උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් 5:00. අදත් අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. ඉතින් ඔබතුමාව අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. මම සාකච්ඡාවේ අන්තිම හරියට සම්බන්ධ වුණේ ඒකෙන්දී. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ හොඳ අනිවිඩයක් දුන්නා. එකක් තමයි මේක කොච්චර හෙව්වත් ඒ අපේ මතයට ගැලපෙන ටික තේනවා. එතනින් එහාට යන්න ඕන, අපේ කෝණේ ඉක්මව යන්න ඕන. පරිච්ඡේදක තමයි සක්කාය දිට්ඨිය කියන එක හම්බ වෙන්නේ සක්කාය කියන එක දකිනකොට. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒකට පංච උපාදානස්කන්ධය ගැන තියෙන වැරදි දෘෂ්ටියක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති හැටි දකින කොටයි මේ වැරදි දෘෂ්ටිය මොකද්ද කියලා තේන්නේ. අපේ ඇත්ත දකින කොට තමයි ඒකේ වැරදි අදහසක හිටියානම් ඒ අදහස් පැහැදිලි වෙන්නේ. අපි එහෙනම් උත්සාහ කරන්න ඕන දැනට අපි ඉන්නේ මේ ලෝකයා දකින අදහසේ කොහොමද ඒක යථාභූත ස්වභාවය දකින්නේ. අපි විගතම මේ දවස්වල සාකච්ඡා කරගෙන ආව කජ්ජනීය සූත්‍රයේ ඒ පංච උපාදානස්කන්ධය කියලා අදහස් කරනදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙසේ ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක පෙර ජීවිත දකින ඥානය උපදවගෙන දැක්කනම් ඒ දැකලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය හෝ ඒ වයින් එකක්මයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හෝ ඒ වයින් එකක් කියනකොට රූපය වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥාව, සංකාරය, විඥානය. ඒ දෙයක් දැක්කනම් දැන් ඒ දැකලා තියෙන්නේ ලෝකයාගේ කෝණයෙන්. ලෝකයට අර්ථි රූපය දැක්කන මේ මගේ රූපය, මම මෙහෙමයි හිටියේ කියන අර්ථයෙන් තමයි පෙර ජීවිත දැකලා තියෙන්නේ. ඒක තව ටිකක් දකින්න තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකින් එක විස්තර කරලා දෙනවා. ඒවා තව ටිකක් ගැඹුරින් විමසන්න. එතකොට මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ, රූපය කියලා දැකලා තියෙන්නේ, අපි රූපය කියලා බාර අරගෙන තියෙන්නේ මොකකටද කියලා පෙන්නනවා. ඔය රූපය කිව්වේ මොකකටද? කිංච භික්කවේ රූපං වදේත. රූපතීතිකෝ තස්මා රූපන්ති උච්චති. රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපණය කතයි මේ රූපය කියලා ව්‍යවහාර කරලා නැත්නම් බාර අරන් තියෙන්නේ රූපණයකට. දැන් අපිට හොයන්න දෙයක් තියෙනවා, හිතන්න දෙයක් තියෙනවා. එහෙනම් මේ අපි හිතපු රූපය කියලා හිතපු එකෙන් එහාට ගිය ස්වභාවයක් මෙතන මතු කරන රූපණ අර්ථය. ඒ රූපණ අර්ථය තේරුම් ගන්නකොට අපි හිතිය වැරද්ද පේනවා. මොනවයි වැරද්ද පේනකොට? ඒ කියන්නේ ඇත්තක් දකිනකොට තමයි මේ වැරද්ද තේරුම් ගන්න. වැරද්ද තේරුම් අරගෙන ඇත්ත දකින්න යනවා නෙමෙයි. වැරද්ද වැරද්දක් තියනවා කියලා අපිට අනුමානයක් ගන්න පුළුවන් ශ්‍රද්ධාව මත. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්ත දේශනා කරන්න ඇත්තේ කියලා ඒක නිකන් ශ්‍රද්ධාවකින් ශ්‍රද්ධා මාත්‍රයක් විතරයි. ඒ හරියට දැකලා නෙමෙයි. ඒ හින්දා අර දැන් බුදු කෙනෙක් වෙන උපදේශය තමයි ඉස්සෙල්ලා දන්න දකින්න කෙනෙක් වෙන ඥානං පස්සං යථා භූතං. කොහොමද දන්න කෙනෙක් වෙන්නේ? ඒ සද්ධර්මේ ඇහෙන්න ඕන. සද්ධර්මේ ඇහෙනවා කියන්නේ බුදු කෙනෙක් දේශනා කළේ මේ වගේ දෙයක්. ඒක අපි දන්න දෙය නෙවෙයි. අපි දන්න දෙය නම් බුදු කෙනෙක් අමුතුවෙන් හොයාගෙන දේශනා කරන්න ඕනේ නැහැ. ඒකට අන ඇහෙනවා අපි නොදන්න දෙයක්. ඒ කියන්නේ අපි දන්න දේ වැරදි, තාම වැටහිලා නැහැ. අපි නොදන්න දෙයක් තමයි ඇහෙන්නේ. ඒක ගන්න ඇහෙනවා. ඥානතෝ, ඥානතෝ කියන්නේ ඒක දැනගන්න තියෙනවා. දැනගන්නවා කියන එක දැනුමක් වගේ. ඒ කියන්නේ අපිට ඇහෙනවා යම් කිසි දෙයක්. දැන් අපි රූපය කියලා දෙයක් හිතාගෙන ඉන්නවා අපේ මත්තමට. අන්න ඊට වඩා වෙනස් ස්වභාවයක් කියලා බුදු කෙනෙක් දේශනා කරන රූපණයකටනේ ওই රූපය කියලා හිතාගෙන රූපය කියලා බාර අරගෙන රූපය කියලා බැස්ගෙන තියෙන්නේ. උප්පතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. ඒක වුණාම දැන් ඔක තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා නම් ඒ අපි දන්න දේ අපි කෝණයට දාගත්තා. අපි දන්න දේට ලෝකෙටයි තිය අරතේට දාගත්තා. දැන් ඔන්න ඔය ඒ නොදන්න දේ, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්න දේ ඇහෙන්න ඕන. ඒකට තමයි ඒ සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ. ඊළඟට ඒ නුවණ තියෙන කෙනා දැන් හොයන්න පටන් ගන්නවා. එහෙනම් දැන් හොයන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ කිව්වේ? මේක අපි දන්න දෙයක් නෙවෙයි. එතන කක්කරි ඊට වඩා එහාට ගිය අර්ථයක් නැත්නම් ඇත්තක් එහෙම නැත්නම් යථාභූත ස්වභාවයක් තියෙනවා. මේ අපි දන්න දේ තාම ලෝකෙට අයිති. එතන මීට වඩා ප්‍රඥාවෙන් දකින්න දෙයක් තියෙනවා. මේ බුදු කෙනෙක් වෙන්නලා දෙන්නේ ඒකයි. එතකොට අන්න එයා තව ටිකක් ඕක ඉස්සෙල්ලා හිතලා බලනවා. මොකද්ද මේ කිව්වේ කියලා යම් කිසි අදහසක් ගන්න. එතකොට අර ඒ අහගත්තු එකට වඩා දැන් මේක විචාරනවා, හොයනවා. ඒ සෙවීම තුළ දැන් අහගත්තු දේ දැක්මක් බවට පත් වෙනවා. එතකොට ඒ දැක්ම තුළ දැන් ඇහුවට වඩා එහාට ගිහිල්ලා එතකොට දැක්මක් වෙනකොට දැන් නුවණක් එනවා. ඒ කියන්නේ ඥානයක්. එයා අපි දන්න දෙයින් එහාට ගිය ස්වභාවයක් මේ. ඒ ඥාන ඔන්න ඔය දන්න දකින්න කෙනා වෙනකොට ඥානතෝ පස්සතෝ වෙනකොට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සාස්සහෝති සම්මාදිට්ඨි. ඒ කියන්නේ අපි දන්න දෙයට ගැලපුවා නෙවෙයි. දැන් අපි නොදන්න දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා කියලා දකින්නකොට අන හිස්සලා වුණා. මේ නොදන්න දෙයක් නේ. දැන් අපි දන්න දෙයක් ඇහුණා නම් ඉතින් අපි ඒකට ගැලපුවා ඒ හොයන්න දෙයක් නැහැ. දැන් බුදු කෙනෙක් මේ ලෝකයා නොදන්න දෙයක් පෙන්වලා දීලා තියෙනවා. මේ ලෝකේ කිව්වහම 31 තලෙම බ්‍රහ්ම වෙන්න පුළුවන්, දිව්‍ය වෙන්න පුළුවන්, යම් කිසි බ්‍රහ්මයෙක්, මාරේ, දෙවියෙක්, කිසියම්ම කෙනෙක්. නොයසු විරු ස්වභාවයක් තමයි මේ බුදු කෙනෙක් මතු කරලා දෙන්නේ, පෙන්නලා දෙන්නේ. ප්‍රබලන අපි රූපය කියලා අපට එන අදහසෙන් එහෙමම එහාට ගිය අර්ථයක් බුදු කෙනෙක් පෙන්වන්නේ. ඔය රූපය කියලා බාරගස්ති. රූපය කියලා ව්‍යවහාර කළේ රුප්පණ, රුප්පණ ගතියකට. රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. ඒක දැන් අපිට තේරුම් ගන්න බැරි හින්දා තමයි දැන් අපි වචනේ අහුවන් ඔය රූප කියන්නේ සතර මහා ධාතු කියන්නේ දැන් රූපණ කියලා අර්ථයක් දාගත්තොත් එහෙම ඒකට රූපේ කිව්වද රූපණේ කිව්වද කියලා වැඩි වෙනසක් නැහැ අපේ ඒ අදහස වෙනස්ුන්නේ නැත්තම් මොනවා හරි ස්වභාවයක් තියෙනා එකෙන් හැදිලා තියෙනවා කියන එක තමයි අපිට තියෙන අදහස. ඒ නිසා තමයි අපි ඒක බාහිරෙන් හොයන්න යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බාහිරෙන් හොයන්න යන තාක්කල් ලෝකෙවත් ලෝකෙ සම්මුදේවත් නිරෝධේවත් මාර්ගේවත් හම්බ වෙන්නේ නැහැ. මේ තමන් තුලින් හොයන්න කියලා රෝහිතස්ස සූත්‍රෙදී. දැන් මේ රුප්පණ අර්ථය ගැන යම් අදහසක් ගන්න තමයි මම අර උදාහරණේ අපි ගත්තේ. රැවටිලා ඉන්න ස්වභාවය බල්ලෙක් වතුරට ඉදිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන ස්වභාවය. එයාගේ මානසිකත්වයට රූපයක් හම්බ වෙලා. ඒ කියන්නේ ওই වතුරේ තියෙන රූපයක් එයාගේ මානසිකත්වයට හම්බ වෙලා. බල්ලෙක්ගේ ශරීරයක් කියන්න පුළුවන් දෙයක්. එයා ඒක තව ටිකක් විශ්ලේෂණය කරලා සමහර විට ඔය ශරීරයක් කිව්වට ශරීරයක් නෙමෙයි කෙස්ලොන්නිය දත් ගොඩක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙමත් නෙමෙයි සතර මහා ධාතුවක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ධර්මතාවයක්. එහෙම නැත්නම් මේක ශක්තියක්. ඔය ඕන විදිහකට හිතන්න පුළුවන්. ඒ කොහොම හිතුවත් දැන් පේනව නේද ඔය බාහිරෙන් නේද තාම හොයන්නේ. තවට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකට ගැළපෙන්නේ නැහැ නේ තමන් තුලින් දකින්න කියපු එකට. ඉතින් මේ උපමා විදිහ අපිට පේනවා එයා බාහිරෙන් හොයන තාක්කල් ඒ රූපය කියපු එකේ යථාභූත ස්වභාවය අහු වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ උපමා විදිහ අපි වතුර දිහා බැලුවොත් බල්ලෙක් කියන ස්වභාවයක් හටගෙනවත් නැහැ. හටගෙනවත් නැහැ අනුස්පාද. නැත්තම් මේ නිරෝධ ධර්මයක් නේ මෝඩකම මත උපද්දවගෙන තියෙන්නේ අවිද්‍යාව මත උපද්දවගෙන තියෙන්නේ. එතන මේ බුදුදහම එක්ක බැලුවොත් රූපය ගැන කියපු අදහස් ටික ඔන්න ඔය ඒ මුලා වූ මනසට අහු වුණ රූපේ බැලුවොත් අපට අපි ඉන්න තත්ත්වය ගැන අදහසක් ගන්න පුළුවන්. මේ අපේ කෝණයට දාගත්තු රූපය ඒ කියන්නේ අපිට දැනට කවුරු හරි ඉන්නවා කියලා පෙනුනොත් ඔය ශරීරය ගැන අපි හිතන ඔක්කොම බල්ලගේ මානසිකත්වයට හිතන දේවල් නේද? අපි ඕක විදර්ශනා කරනවා කියලා භාවනාවට දාලා තියෙන්නේත් ඔය රූපේ සම්බන්ධ දෙයක් නේද? ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේක මේ නිරෝධ ධර්මයක් නැත්තම් පටිච්ච සමුප්පන්න ස්වභාවයක්. ඒතිකල් හිමේ වේ මේ නැත්තා ඔහොම වෙන්න බෑ කියන ස්වභාවයක්. ඒකට අන්නේ ස්වභාවය දන්න ඇහෙන්න ඕන ඉස්සෙල්ලා. ඇහුණොත් තමයි මේ සද්ධර්මය ඇහුණානේ මේ පටිච්ච සමුප්පන්න බවක් ඔය. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් අනිත්‍යයි ඔය වගේ දේවල් මේ බුදු කෙනෙක්ට විතරයි පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වචන වලින් මොකද්ද මේ මතු කරන්න හදන්නේ? අපි දන්න අනිත්‍යක්, අපි දන්න දුකක්, අපි දන්න ඒ හේතු ඵල දැන්සා ඒ ලෝකයා දන්න දෙයක් නෙවෙයි නේ. ඊට වඩා එහාට ගිය අර්ථයක්. ඒකට ඒ පටිච්ච සමුප්පන්න බව කියනකොට මේ ඇතිකල්ලි මේවි. මේ නැත්තා ඔහොම වෙන්න බෑ. ඒ කියන්නේ ඒ ගැන කතා කරනවත් බැරි අනුත්පාද ස්වභාවයක් බව තේරුම් යන්න වෙනවා කොයි විදිහට හෙව්වත්. ඒ පටිච්ච සමුප්පන්න බව ඥානයට අහු වුණොත් දැන් අර බල්ලට ඔය තියෙන්නේ පටිච්ච සමුප්පන්න බව. මෝඩකම තියෙනකන් ඔහම අහු වෙනවා. මෝඩකම යෙදුන් නැත්තම් ඒ රූපයක් කියන එක අදාළවත් නැහැ. ඉපදෙන්නවත් නැහැ. හටගෙනවත් නැහැ. අනුත්පාද ස්වභාවයක්. ඒ වගේ මේ අනුත්පාද ස්වභාව එහෙම නැත්තම් නිරෝධ ධර්ම පහක් නේද මේ අපි දෙයක් කරගෙන ස්වභාවයක් කරගෙන ධර්මතාවයක් කරගෙන තියෙන්නේ. ඒකට ඒ පහ තමයි මේ සක්කාය කියන්නේ. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය. එතකොට ඔය ජාති පහ බැලුවොත් උපාදාන පහක්මයි ඔය. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය බාරගන්න බවක් තියෙනවනම්, සතුටු වෙන බවක් තියෙනවනම්, අභිනන්දනය කරන බවක් තියෙනවනම් ඒකේ බැසගෙනයි. ඒතර ඒක තමයි උපාදානය කියන්නේ. අන්න ඒ බවම නේද දැන් සක්කාය දිට්ඨිය. මොකද ඒ සක්කාය පිළිබඳව වැරදි දෘෂ්ටියකනේ ඉන්නේ. යථාභූත ස්වභාවය දැකලා නැහැ. අනුපාද ස්වභාවය බව දැකලා නැහැ. ඉතින් නැහැ. එතකොට මේ යථාභූත ස්වභාවය දකිනකොට පේනවා මෙච්චර කල් වැරදි දෘෂ්ටියකනේ ඉඳලා තියෙන්නේ මේ ජාති පහ ගැනම. ඒ වැරදි දෘෂ්ටිය නේද සක්කාය දිට්ඨිය. නැත්නම් මම වෙලා තියෙන්නේ, මගේ වෙලා තියෙන්නේ, මගේ ආත්මය වෙලා තියෙන්නේ, ඔන්නෝ වැරදි දෘෂ්ටිය නේද. ඇත්ත දැක්කනම් එහෙම ඒවා අදාළවත් නැහැ නේද. ඒ කියන්නේ මම කියන එක අදාළ වෙන්නේ නැහැ, මගේ කියන එක අදාළ වෙන්නේ නැහැ, මගේ ආත්මය කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒවර වැරදි දෘෂ්ටිය මතම මතු වුණ දේවල් කියනා වගේ අර්ථයක්. ඉතින් මෙන්න මේ වගේ අපි දැනට ඉන්න මේ ලෝකයා දැනට ඉන්න පැත්ත ඉක්මවා යන දැක්මකට එන්න වෙනවා. ඉතින් ඒක තමයි මේ හැම සූත්‍ර දේශනාවකම ගැඹුරින් හොයාගෙන ගියත් දකින්න පුළුවන් දේ. ගැන මොනව හරි අහන්න තියෙනවා අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රද්ධාව ගැන. දැන් අපි අර එක සූත්‍රක අහලා තියෙනවා, ඒ කියන්නේ බුදුහාමුදුරන්ට කොච්චර ශ්‍රාවකයෝ ඉන්නවද, කොච්චර ඊර්ති බල තියෙනවද, ඒව නිසා ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ හරියට ඇහිච්ච දවසටයි ශ්‍රද්ධාව වැඩෙන්නේ කියලා. ඉතින් දැන් අපිට මේ ශ්‍රී සද්ධර්මයේ හෙන තැනට යන්න ශ්‍රද්ධාව වැඩෙන්නත් ඕනනේ. ඒ එතන කොහොමද ඒක කියන්නේ අපිට එතනින් එතනට පිවිසෙන්නේ මොන වගේ තැනක ඉඳලාද? පුතග්ජන භාවයේ ඉඳලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්.
ඔව් ඒක මං හිතන්නේ අර ශ්‍රද්ධාව වර්ග කරලා තියෙනවනේ. කෙනෙක්ගේ ශ්‍රද්ධාව පටන් ගන්න අමූලික ශ්‍රද්ධාවයි. ඊට පස්සේ තමයි අර ආකාරවති. ඒ විදිහට ඒ ශ්‍රද්ධාවේ වර්ග කිරීම එන්නේ. ඒකට අමූලික ශ්‍රද්ධාව කියන්නේ මේ දහම හරියටම දැකලා එන ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒ කියන්නේ දැන් බුදු කෙනෙක් පෙන්වුවේ මොකද්ද කියලා හරියටම දැකලා එන ශ්‍රද්ධාව නෙවෙයි අමූලික ශ්‍රද්ධාව කියන්නේ. දැන් අපි බෞද්ධ වෙලා ඉපදුණා. නැත්නම් අපිට බෞද්ධකම ලැබිලා තියෙන්නේ උත්පත්තියෙන්නේ. දහමක් අහලා තේරුම් අරන් නෙවෙයිනේ. අද සම්මත බෞද්ධ කියන ඒ මට්ටම. හැබැයි ඒ මට්ටමෙත් අපිට දැන් බුදුහාමුදුරුව ගැන යම් කිසි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ කියන්නේ වෙන ශාස්ත්‍රවරයෙක් කිව්ව දෙයක් කිව්වොත් අපි හිතමු යේසුස් වහන්සේ මෙහෙම කිව්වා කියනකොට ඒ වගේ ශ්‍රද්ධාවක් නෙවෙයි එන්නේ. නැත්තම් මහම්මත්තුමා මෙහෙම කිව්වා කියනකොට, නැත්තම් වෙන කවුරු හරි කිව්වයි කියනකොට අපි ඒක බාරගන්න ගතියයි බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයක් කියනකොට අර මූලිකව දරගන්න ගතියේ අපිට වෙනසක් තියෙනවා. ඒ වෙනස ඒ අපේ පරිසරය හින්දා ලැබුණ දෙයක් නිසා මේ කවුරුවත් කියපු දේ තේරුම් අරගෙන ආපු එකක් නෙවෙයි. එතකොට දැන් මේ දේ බුදුහාමුදුරුව කිව්වා කිව්වොත් අපි ඒක හොයන්නත් කලින් ඒක ඇත්ත වෙන්නේ නැති කියලා හිතන ගතියක් තියෙනවා. අන්න ඒ හිතන ගතිය හින්දා එන ඒකේ තියෙන ප්‍රයෝජනය. මොකද අපිට ඒක නොතේරුණත් ඒක නිකන් ඇත්ත වෙන්නේ නැති කියලා දැනෙන ගතියක් තියෙනවා. අන්න ඒ නිසා සමහර විට දැන් අපි දානයක් දෙන එක වෙන්න පුළුවන්, සීලයක් රකින්න එක වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් ඉතින් මේක නොකොලොත් වැරදි කියන අදහසක් නිකන් තියෙනවා. ඒ තියෙන්නේ ඒක හරියටම දැකලා නෙවෙයි. හිතේ ඒක ඇවිල්ලා තියෙන්නේ ශ්‍රද්ධාවකින්. ඒක හැබැයි අමෝලිකා ශ්‍රද්ධාව කියන එක. ඒ කියන්නේ ඒකේ ගැඹුර මුල දැකලා නෙමෙයි. දැන් ගහක ගහක් ගැන කියන්න පුළුවන් අතුකොළ මල් දිහා බලලා. ඒකේ මුල ගැන දැකලා නැහැ. ඒකයි අමෝලික කියන අදහස. ඒකේ මුලක් දැකලා නෙමෙයි මුලින් එන ශ්‍රද්ධාව. ඊළඟට දැන් ධහම ඇහෙනකොට සද්ධර්ම ශ්‍රවණය වෙනකොට තව ටිකක් ශ්‍රද්ධාව තියෙන්න ඕන. මේ අපි දන්න දේ නෙමෙයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. එතනින් එහාට ගිය දේක් බුදු කෙනෙක් දැකලා තියෙනවා. සර්වඥතා ඥාණයෙන් දැකලා තියෙනවා. දැන් ඔන ධහම ඇහෙනකොට දැන් මේ අපි නොදන්න දෙයක් තියෙනවා නේ මෙතන කියලා ඔන්න තව ටිකක් මේක හොයන්න ශ්‍රද්ධාවක් එනවා. දැන් ශ්‍රද්ධාව එන්නේ මේ ධර්ම කරුණ ගැන හොයන එක. ඊළඟට ඒක අර ඥානතෝ පස්සතෝ වුණාට පස්සේ සම්මා දිට්ඨියත් එක්ක දැන් යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙනවා. ඒකවර තමයි මේ ශ්‍රද්ධර්ම ශ්‍රවණය වුණත් විතරයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. ශ්‍රද්ධර්ම ශ්‍රවණය වුණේ නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. ඒ විශේෂයෙන් අද විපස්සනා භාවනා කරනවා කිව්වට දහමක් ඇහිලා දැකලා කී දෙනෙක් කරනවද කියන එක ප්‍රශ්නයක්. කවුරු හරි කිව්වොත් මෙන්න මේ විදිහට හිත එකඟ කරන්න කියලා ඕක කරනවා මිසක් මේ හුස්ම දිහා බලා ඉන්න නැත්තම් මෛත්‍රිය වඩන්න, බුදු ගුණ වඩන්න, මේ විදිහට සක්මන් කරන්න, සිහිය පිහිටන්න, මේ කවුරුවත් කියපු එකක් කරනවා මිසක් දහමක් ඇහිලාද ඕක කරන්නේ කියන තැන ගැටලුවක් තියෙනවා. එතකොට මේ අර බුදුහාමුදුරන්ට කලින් හිටිය අය ඕවා කරලා නැද්ද? ඒව කරපු අයට ඔය අපිට ලැබෙන ප්‍රතිඵල ලැබිලා නැද්ද? ඊටත් වඩා ඒවා ලැබිලා තියෙනවා ගොඩක් වෙලාවට. ඊටදී බල. ඉතින් දැන් අපි අඩු ගානේ ඒගොල්ලෝ කරපු මට්ටමටවත් කරන්නේ නැතුව අනිත් අය කරන දේක් තමයි මේ විපස්සනා කියලා වචනෙත් දාගෙන කරන්නේ. ඉතින් ඒක එතකොට මේ දහම ඇහිලා දැකලා ආපු ශ්‍රද්ධාවක් නෙමෙයි. එතෙන්දී ගොඩක් වෙලාවට අර කියපු ගුරුවරයා ගැන ශ්‍රද්ධාව තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට වඩා මේ ගුරුවරයා ගැන ශ්‍රද්ධාව තියෙන්නේ. මේ බුදුදහම ඇහෙනකොට අර ගුරුවරයා තික්මවා ගිහිල්ලා බුදු කෙනෙකුට විතරයි මේ දේශනාව කරන්න පුළුවන් කියන මට්ටමට එනවා එක. ඊළඟට බලන්න ඒකත් දැන් ඥාණයට අහු වෙලා ඔක අත්දකින මට්ටමකට එනකොට මේකයි යථාභූත ස්වභාවය කියලා දැන් ඉස්සෙල්ලා ඇහෙන්න ඕන. ඇහෙන එකේ ඒ යෝනිසෝ මනසිකාර එක්ක ධම්මානුධම්ම පටිපදාව ඒ ටික එනකොට දැන් මේක තවත් අවබෝධ වෙනකොට දැන් අර ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් වෙනවා. ඒක කඩන්න බෑ. ඒ කියන්නේ මේක දැන් අර අන්ධව ආපු එකක් නෙමෙයි. අත්දැකීම තුළම මේ යථාභූත ස්වභාවය අත්දැකීම තුළ එන එකක්. ඊළඟට තේනවා මේක ටිකක් ගැඹුරුම මට්ටම. බුදු කෙනෙක් කිව්වත් නැතත් මේ යථාභූත ස්වභාවය මේකනේ. හැම බුදුවරයම පෙන්නලා දෙන්නේ මේකනේ. දැන් මේක මේ අලුතෙන් හොයාගන්න ලෝකේ නැති දෙයක් නෙමෙයි. මේ යථාභූත ස්වභාවයේ ලෝකේ යථාභූත ස්වභාවය මේකයි. එතකොට ඒ ප්‍රඥාවන්තයාට ප්‍රඥාවට අහු වෙන ධර්මතාවයන් නෙමේක. දැන් දැන් අර බුදුහාමුදුරුවෝ කියපු හින්දාත් නෙමෙයි ප්‍රඥාවෙන් දකිනකොට. මතන ටිකක් ඒක සියුම් කරුණක්. එතකොට බෝධි අංග වලට එනකන් ශ්‍රද්ධාව තියනා දිගටම. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියවත් ශ්‍රද්ධාව තියෙනවා. එතකොට ඒක ඉන්ද්‍රිය විදිහට තියෙනවා, බල විදිහට තියෙනවා. ඊළඟට ඔහොමම ඒ ශ්‍රද්ධාව හැමතැනකම යෙදෙනවා. ඊළඟට ශ්‍රද්ධාව තමයි මුල් වෙන්නේ කියලා දේශනාවල ගොඩාක් තියෙනවා. හැබැයි ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ අන්තිමට අපි දන්නා බොජ්ජංග ධර්ම තමයි මේ බෝධි අංග වෙන්නේ. කියන්නේ අවබෝධයට තියෙන අංග ටික. ඒ අංගවල බැලුවොත් ශ්‍රද්ධා බොජ්ජංග කියලා එකක් නැහැ. හොඳට බැලුවොත් එතෙන්ට එනකන් ශ්‍රද්ධාව තිබුණාට බෝධි අංගවල ශ්‍රද්ධාව කියන එක යෙදෙන්නේ නැහැ. මොකද ඒ ශ්‍රද්ධාවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ බෝධි අංග කියන ඒවා. අවබෝධි. අවබෝධයට එනකොට මේක හොඳ ඉහළ මට්ටම. එතකොට මේක බුදු කෙනෙක් කිව්වත් නැතත් මේක නියත්ත කියන එක අත්දැකලා ඉවරයි. එතකොට ඒක ශ්‍රද්ධාවකින් නෙමෙයි පිළිගන්නේ. ඒ ඇත්ත දැක්ම තුළ. එතකොට බෝධි අංග වල බලන්න සති සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පස්සද්ධි, ඔහමම ධම්ම විචේ සම්බොජ්ජංග. ඒ එක එක ඒවා. දැන් ධර්මය ගැන හොඳ දැක්මක් තියෙනවා. ඒක අහපු දැනුම නෙවෙයි ධම්ම විචේ වෙනකොට. එතෙන්දී දැන් අමුතුවෙන් ශ්‍රද්ධා කියලා කොටසක් අවශ්‍ය නැහැ. බෝධි අංගවල ඒක නැහැ. සන්න අතෙන්ට එනකන් ශ්‍රද්ධාවමයි උදව් වෙන්නේ, මූලික වෙන්නේ. ඒ ශ්‍රද්ධාව කියනකොට ඒකේ වෙනස් වෙනස් අර්ථ එනවා ප්‍රඥාවත් එක්ක. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි රවි මහත්මයා. මට ඒ අර අමූලික ශ්‍රද්ධාව කියන එක මිස් වෙලා තිබුණේ ගොඩක් පින් ඒක පැහැදිලි කළාට.
තෙරුවන් සරණයි සර්. මේ සර් දැන් අර සක්කාය දිට්ඨි මේ අපි ඉස්සර හිතන් හිටියේ පංච උපාදානස්කන්ධය දෙයක් විදිහට අරගෙන ඒ පහ තුලනේ මේ සක්කාය දිට්ඨිය පිහිටලා අර හතර ආකාරයෙන් එකල 20 ආකාරයෙන්. එතකොට දැන් අපි මේ ළඟදී ඉඳලා කාජ්ජනීය සූත්‍රයෙන් සර් හොඳට විස්තර කරලා දුන්නේ පස්සේ තේරුණේ මේ මේවා මේ සංස්කරණ සකස් වීම ක්‍රියාවන් කියලා පහම. එතකොට දැන් ඒක ඒකනේ සක්කාය. එතකොට ඒක ගැන තිබ්බ කෝණය තමයි වැරදි කෝණේ සක්කාය දිට්ඨිය. ඒක නැති කරගන්න අපි දැන් බුදුහාමුදුරන්ගේ මේ දර්ශනයට අනුව අපි ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒක එහෙමයි සර්. එතකොට දැන් මම මේස දැන් මේ මට ඇත්තම දැන් මෙතන මම කියන්න යන්නේ වගේ සර් මේ ප්‍රශ්නත් ගොඩක් තියෙනවා සර්. ඒ ප්‍රශ්න මගේ ප්‍රශ්නේ යෙදීම පවා වැරදි නම් ඒවත් හරිගස්සමින් ඒකට පුළුවන් උත්තරයක් මේ උත්තර මේ බලාපොරොත්තු වෙන්නේ සර්. මම සමට වැරදි ඇති මගේ මේ ප්‍රශ්නේත් වැරදි ඇති සර්. එතකොට දැන් අපි කරන්න ඕන මේකට මේ අපේ දැන් ඉන්න පෘථග්ජන මට්ටමේ හැටියට විචක්ෂණේ හරහා යෝනිසමනසිකාරය උපද්ද ගන්න එකනේ. දැන් අපට පේන මේ අපිට පේන ඉන්න මට්ටමේ තියෙන සියලු අත්දැකීම් අපි හිතන ඒව ඔක්කොම බුදුහාමුදුරන්ගේ දර්ශනයට අනුව ඒව වැරදිනේ. අපි සද්ධාවෙන් පිළිගන්නවනේ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආර්ය කෝණයෙන් ඒවා බලලා ඒ වගේ යථා ස්වභාවය අවබෝධ කරගන්නේ මේ තියෙන ප්‍රඥාව තුලින්. එතකොට ඒකට විචක්ෂණේ හරහා අපට කරන්න පුළුවන් දේ. එතකොට දැන් සර් අපට මේ කලින් එහෙම මේ කියලා දීලා තියෙනවානේ අර ආයතන වෙන් කිරීම ඒ විදිහට එහෙම බලන්න. එතකොට සර් ඒ වගේම දැන් ওই රුප්පන කතාව ගත්තොත් හැම ආයතනයකම රුප්පණයක් මේ සිදුවෙන්නේ කියන මේ තේරුම් ගැනීම තමයි මම ඉන්නේ. එතකොට සර් දැන් ඔය හැට රූපයක් කාණ්ඩ සද්ද දැන් ඒවා ඒ විදිහට ඉතින් අපිට මං හිතනවා දැන් අර සර් කියලා දීලා එහෙම කියන විදිහට ආයතන වෙන් කරලා ඒක එහෙම ඒ විදිහට තර්මකට කරගන්න පුළුවන්. ඒකේ පිහිටලාම නැහැ. නමුත් අපිට වරින් වර හරි ඒක සිහියේන වෙලාවට හරි කරගන්න පුළුවන්. එතකොට සර් දැන් ස්පර්ශයක් දැනුණත් කකුලට මොන හරි පෑගුණත් අර ඒකත් ඒ කාය ආයතනෙ කොහොමද ඒක හරහා දැන් මේ අපිට දැනීමක් පමණයි අර අනිත් මේ විඤ්ඤාණයෙන් පෙන්වලා දෙනවා කයයි අර මේ මොනවා හරි මේ පොත්බ්බ ස්පර්ශයයි ඒවා ඔක්කොම බොරු. දැන් ඒකනේ අපිට දැනට තේරුම් ගන්න පුළුවන් ඒ විදිහට. එතකොට සර් දැන් තව තියෙනවා මේ දැන් ඒ මට්ටමේ එච්චරයි. ඊළඟට දැන් තව තියෙනවා මේ දැන් හිතට ගත්තහම හිතට එක එක සිතුවිලි එනවනේ. දැන් ඒ සිතුවිලි දැන් පෙර ඇසුරෙන් අපිට දැන් සිතුවිලිත් එකම රූපයක් ලැබෙනවා. ඒකට එතනත් ඒ පංච උපාදානස්කන්ධේ. ඊළඟට ඒ සිත එතකොට ඒකක් කොහොමද අර මේ පටිසමුපාදයට ගලපලා මේ දැන් බුදුරජාණන් වහන්සේ කියලා දීපු කෝණයෙන් අපි බලන්න ඕන. එතකොට ස්පර්ශයෙන් වේදනා ඒ විදිහට. එතකොට එතනත් දැන් ඒකත් මේ ඒ විදිහට අපිට මම කියන්නේ සර් මේ අපිට දැනට කරගන්න පුළුවන් මට්ටම. අපිට ප්‍රඥාවක් නැහැ නේ ඒකේ හරි විදිහට මේ ආර්ය දර්ශනේ ඒ විදිහටම දකින්න අර පටිසමුප්පන්න මේ ආරි න්‍යාය දකින්න අපිට ප්‍රඥාව නැති හින්දා අපිට දැනට කරගන්න පුළුවන් ටික මං කියන්නේ. ඊළඟට තව දැන් තවත් මට තියෙනවා දැන් හිතුවිලි එනකොට දැන් ඒවා අපිට මොකද ද්වේෂ හිතක් රාග හිතක් දැන් ඒවත් කොහොමද කරගන්නේ? දැන් ඒක හිතක් විදිහටම ගන්නවද නැත්නම් අර කෙලෙසය වෙන් කරනවද? ඒක ධම්මයක් විදිහට ගන්නවද නීවරණයක් විදිහට ගන්නවද? ඔය ආදි වශයෙන් ගොඩාක් තියෙනවා උතන මේ පැහැදිලි නැති තැන්. එතකොට සර් ඒව අපිට ටික ටික හරි කියලා දුන්නොත් හොඳයි. මේ සර් මට දැනට තියෙන්නේ ඔන්න ওই ටික තමයි ওই විචක්ෂණේ ඔය මේ කරගන්නේ කොහොමද කියන එක හැමතැනින්ම දැන් සමහර එක මට්ටමකට පුළුවන් කරගන්න. ඉතින් ඉතිරි ටිකට සර් මේ කරුණාවෙන් ඉතින් අනුකම්පා කළා අපට උදව් කරන්න සර් මේ ගොඩාක් පින් සිද්ධ වෙනවා. සර් ඒ විදිහට මොකද මෙතනින් හරි ටිකක් ඉදිරියට යන්න නම් ඔතන මේ පැහැදිලි කරගන්න ඕනනේ අර ලොකු මේ ආර්ය න්‍යාය බලන්න දැම්මම දඟලන්නේ නැතුව. එතකොට මේ ඒ හින්දා සර් මේ කරුණාවෙන් මේක පහදලා දෙන්න සර් මේ තෙරුවන් සරණයි. ගොඩක් පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි අර ආයතන විදිහට බලනවා. එහෙම නැත්නම් අර විදර්ශනා කරන කෙනෙක් මූලිකව කරන්නේ ස්කන්ධ විදිහට බලනවා, ධාතු විදිහට බලනවා, ආයතන විදිහට බලනවා. එහෙම බලනකොට මේ අර දැන් ලෝකයා සාමාන්‍යයෙන් හිතන එකට වඩා එහා දෙයක් මේ දේවල් කියලා කිව්වට මේ තියෙන්නේ ස්කන්ධ ගොඩක් නැත්තම් ධාතු ගොඩක් එහෙම නැත්තම් ආයතන ගොඩක් කියන තැනට එනවා. හැබැයි ඒක මූලික බැලීමේදී ඒක අපේ විදර්ශනාව වෙන්න පුළුවන්. ඒ මූලික බැලීම ඊළඟට ඒ ස්කන්ධ ධාතු ආයතන වලට දැන් ඔන්න ස්කන්ධ විදිහට බැලුවා, ධාතු විදිහට බැලුවා, ආයතන විදිහට බැලුවා කිව්වට ඒක අර හේවයි ලෝකයාට තියෙන අර්ථයක් බැලුව මිසක් ඒවයි මවාන දැක්මකට එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි දැනගත්තාම මෙන්න මෙතන ආයතන දෙකක් වැඩ කළානේ. අපි කණෙන් ඇහුවා, හිතෙන් හිතුවා. නැත්නම් එහෙන් දැක්ක සිතෙන් සිතුවා වගේ ආයතන වෙන් කරගන්න පුළුවන්. නැත්නම් උතන හටගත්තේ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නැත්නම් මෙතන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. විදිහට ඒ වෙන් කර කර බලන්න පුළුවන්. ඒක අභිධර්මයේ විදිහට ගියොත් 820 රූප කියයි. මේ සිත 89ක් හරි 100ක් හරි ඔහම කියයි. එහෙම නැත්නම් චෛතසික 50 ගාන ඔහම ඒ බෙදන්න පුළුවන්. දැන් මේ බෙදන්නේ මොකද්ද? දැනුමක්. ඒ කියන්නේ ලෝකයාට අයිති පැත්තෙන් ඔය බලන්නේ. ආර්ය දැක්ම නෙවෙයි. එතකොට මේ ආර්ය දැක්මට එනකොට ස්කන්ධ ධාතු ආයතන ඉක්මවා යන දැක්මකට. ඒකට ඉක්මවා යන දැක්ම. ඒ දැක්මට එන එක ලෝකෙට අයිති විශිෂ්ට ඥානයක්. ඔතෙන්ට එනකන් එන එක. ඕක තමයි අද කාලේ ගොඩක් වෙලාවට විදර්ශනා වඩනවා කියලා කරලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලන් නොදන්න දේ තමයි ওই ලෝකෙට අයිති. ලෝකයා දන්න පැත්තෙන් විශිෂ්ට ඥානයක්කට ආවා. එක හරියට අර විද්‍යාඥයෝ මේවා හොයාගෙන ගිහිල්ලා මේ භෞතික දේවල් කිව්වට අපි තියෙන්නේ මේ මූලික ස්වභාව, මූල ද්‍රව්‍ය මට්ටම, නැත්තම් පරමාණු, නැත්තම් ඔක ශක්තියක්. ඔව් වගේ. එහෙම නැත්තම් මේ නිරීක්ෂණය කරන නිසයි තේන්නේ. නිරීක්ෂණෙන් තොරව දෙයක් පනවන්න බෑ. කියන්නේ ඔය වගේ මේ මත ලෝකෙට අයිති ඥානවලට අහුවෙන්නේ. අපි ওই දෙයන්නේ මේ ස්කන්ධ ගොඩක්, ධාතු ගොඩක්, ආයතන ගොඩක් කියලා මේ මට්ටමකට එන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙක් පෙන්නන ධර්මතාවය ඔතන තිබුණාද? සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව, අනිච්ච බව. ඒවත් අර ලෝකෙට අයිති පැත්තෙන් ගලපෙනවා. එහෙනම් බලන්න මේ ඇති කල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. අනුත්පාද ස්වභාවය මෝඩකම තියන කන්නේ ඕවා තියෙන්නේ. මෝඩකම නැත්තම් අදාළවත් නැහැ නේ, හටගෙනවත් නැහැ නේ. කියන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්කද? දැන් ඕක ඒ සඳහන් වෙන තැන් එතනේ දින කීපයකට කලින් මම සූත්‍රයක් මතක් කළා. එජා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එජා සූත්‍රය, ඒ සූත්‍ර දෙකක් තියෙනවා. ප්‍රථම එජා සූත්‍රය, ද්විතීය එජා සූත්‍රය. මේ ටික එන්නේ සංයුත්තනිකායේ මේ චන්න වග්ගය කියන එකේ. සංයුත්තනිකායේ චන්න වග්ගය කියන එකේ දැන් ගලන්ට ඒක ඒ වර්ගයේ තමයි මේ බොහොම ප්‍රසිද්ධ බාහ්‍ය සූත්‍රයක් තියෙන්නේ. ඈ චන්න සූත්‍රය තියෙනවා, පුන්න සූත්‍රය තියෙනවා, බාහ්‍ය සූත්‍රේ ඊළඟට එන එක මේ ප්‍රථම එජා සූත්‍රේ, ද්විතීය එජා සූත්‍රේ. ඒතර එජා කියලා සාමාන්‍ය මේ සිංහල තේරුම තියෙන තෘෂ්ණාව කියලා. ඒතර එජා සූත්‍රය ඒකේ දැන් ද්විතීය එජා එකේ අන්තිමටම ගියොත් ඔක්කොම එජා කියන එක ගැන විස්තර කරලා මොකද්ද කියන්නේ? යාවතා භික්ඛවේ මෙන්න මෙහෙමයි, භික්ෂූනි ඛන්ධ ධාතු ආයතන මේ ಜಾති තුනම ගන්න. ඛන්ධ ධාතු ආයතන, ඛන්ධ ධාතු ආයතන තම්පි න මඤ්ඤෙය. ඔය කියන ಜಾති තුනම ස්කන්ධ ධාතු ආයතන. ඒ වගේ තම්පි න මඤ්ඤෙය බලන්න. ඒ ඒ ಜಾති තුනම මඤ්ඤනා වෙන්නේ නැහැ. න මඤ්ඤෙයි. ඔය විස්තර කරන විදිහට දකින කෙනා කන්ද ධාතු ආයතන ඒවා තම්පි න මඤ්ඤෙය මඤ්ඤනා වෙන්නේ. තස්මින් පින මඤ්ඤෙය, තතෝ පින මඤ්ඤෙය, සංමේ පින මඤ්ඤෙය. සෝ එවං අමඤ්ඤමානෝ. හොඳ ඒ විදිහට අමඤ්ඤමානෝ ඒ මඤ්ඤනා වෙන්නේ නැහැ. ඒ විදිහට මඤ්ඤනා වෙන්නේ නැත්තම් න කිංචි ලෝකේ උපාදීයති. මේ ලෝකේ උපාදානයක් වෙන්න විදිහක් නැහැ. න කිංචි ලෝකේ උපාදීයති. ඒ සතිපට්ඨානෙත් තින්නේ රූපේ විදිහට මේ විදිහට දකිනකොට න කිංචි ලෝකේ උපාදීයති කියන. එතකොට මේ කන්ද ධාතු ආයතන සම්පි න මඤ්ඤය තත්ත්වයට එනකොට තමයි න කිංචි ලෝකේ උපාදීයති. අනුපාදියන් න පරිතස්සති, අපරිතස්සං පච්චත්තං චේව පරිනිබ්බායති. මේ පරිනිබ්බාණය. එතකොට තමයි කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාතරං ඉත්තස්සායාති ප්‍රජානාති වෙන්නේ. එතකොට බලන්න මේ අපි ස්කන්ධ ධාතු ආයතන කියලා බෙදාගත්තට ඔකත් මඤ්ඤණාවක්. එතකොට ඒවත් න මඤ්ඤෙය එනකොට තමයි අර පරිනිබ්බායති කියන්නේ මේ රහත් වෙන එක. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන එක. ඒ පරිනිබ්බායති වෙන්නේ ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් හොඳටම දැක්කා විද්‍යාවක් යෙදෙන්නේම නැහැ. එතකොට කීනා ජාති ජාතියසේ වුණා. උසිතම් බ්‍රහ්මචර්යම් බ්‍රහ්මචර්යාව ඉවරයි. කතං කරණීයං කලේස සියල්ල හිම කරලා නාපරං ඉත්තත්තායති අජානාති තවත් කලේත්තක් නැහැ කියන තැන. මේ තියෙන ඒජා සූත්‍රය බලන්න. දැන් අදහසක් එන්නේ නැති කියලා හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. එතකොට හැබැයි ඒ දක්වා ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ විචක්ෂණය මේකම තමයි නේද සර්? දැන් අරවා ලෝකිතයිති තමයි. හැබැයි ඒතන ඉඳලා අපි යන්න ඕනේ.
හරි. එතකොට ඒවත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් අනිත්‍යයි. එතකොට පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය කියනකොට බලන්න මතක් කරගන්න අර ඉතිරූපා ඉතිරූපස් සමුදේ ඉතිරූපස් අත්තංගම කියන ධර්මතාවය. ඒ වගේ වේදනාව මේකයි වේදනාවේ සමුදේ මේකයි වේදනාව නොහට ගන්නෙ මෙහෙමයි. කියන මේ හැම එකේම අර නොහට ගන්න ඉනස්මින් අසති ඉදන් නහෝති කියන දැක්මත් එක්ක තමයි එනවා.
බලන්න ඕන. හරි.
ඒ නොහට ගත්තු දෙයක් නේ. ඒ උපද්දගෙන තියෙනවා.
උපද්දගෙන
තියෙනවා.
ඔව්. ඔව් සර් දැන් අපි නිකන් දැන් කය දැන් අපි ඉඳගෙන ඉන්නකොට දැන් සර් විතරම කියන්නේ දැන් S2 පියාගෙන කය ගැන සීකනකොට දැන් කොහොමද අපට කයක් හැදුනේ? දැන් ස්පර්ශයෙන් ඒ වේව වුණා ඊට පස්සේ මනසින් හදලා දුන්නා. දැන් අන්න එතකොට ඒ කියන්නේ ඉතිරූපං ඒ කියන්නේ කය ගත්තා ඊට පස්සේ ඒක කොහොමද හැදුනේ? එතකොට මේවා මේ හේතු දැන් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ හේතු නැත්තම් මේක නොහට ගන්න ධර්මයක්. ඒ විදිහට ඒ විදිහට මේ ඒ වෙලාවේ මෙනෙහි කරන්න ඕන කියලාද සර් කියන්නේ?
මෙනෙහි කරනවට වඩා මේ දැක්ම පිරිසිදු වෙන්න ඕන. දැන් අපි කය කියන එක බලන්න ස්කන්ධ ධාතු ආයතන විදිහට වෙන් කරලා බලන්න පුළුවන්. දැන් අපි මෙතන දැක්කොත් දැක්කය කියන එකක් කොහමද හටගත්තේ? ඒකේ සමුදේ බැලුවොත් අර වතුරේ බල්ලෙක් හැදුනා වගේ කියන ධර්මතාවය දැක්කොත් අනුපාද කය මෝඩකමට උපද්දගෙන. ඒක තමයි මන් රුප්පණය කියන්නේ. අනුපාද කය මෝඩකමට උපද්දගෙන. දැන් ඒ උපද්දගත්තු කය ස්කන්ධ ධාතු ආයතන වෙන් කරලා වැඩක් තියනවද? මොකද කය කියන එකම අනුපාද ධර්මයක්. නිරෝධ ධර්මයක්. එතකොට මොකක්ද අපිට පේන්නේ? මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තා ඔහු වෙන්න බෑ කියන ඒ පටිච්ච සමුප්පන්න බව. අන්න ඒ බව දකිනකොට දැන් ස්කන්ධ ධාතු ආයතන පරියාය ඉක්මවා යනවා නේද?
එහෙමයි. ඔව්. එහෙමයි සර්. දැන් සර් දැන් ඒ විදිහට තමයි සර් කියලා දීලා තින්නේ ඉස්සර. එහෙම ඒ විදිහට තමයි. නමුත් අපි දැන් දැනට මෙනෙහි කිරීමක් මේක කරන්නේ කොහොමත් එහෙමනේ කෙරෙන්නේ. හැබැයි ඒක බහුලීකත කරලා ඒක දැක්මක් බවට පත් වෙන්න ඕන නේද සර්? ඒකනේ
ඒ
කියන්නේ
දැක්ම වෙන්න තමයි ස්කන්ධ ධාතු ආයතන විදිහට ඉස්සෙල්ලා බලන්න වෙනවා. දැන් මේ කය කිව්වට දැන් කය කියලා අපිට දෙයක් හම්බ වෙලානේ.
එහෙම.
ඒකට ඒකේ සමුදය හොයාගන්න වෙනවා. කොහොමද ඔක හටගත්තේ? දැන් ඒකට තමයි මේ අර රුප්පණේ කේන රුප්පති මොනවයින්ද ওই රුප්පණේ උනේ? එතකොට දැන් මේ මොහොතේ කය කියන එක රුප්පණය වෙනවා. කුසගින්නක් ආවොත් මැසි මදුරු එක්ක ආවොත් අය වාසුලං වැදුනත් සර්ප ස්පර්ශයෙන් ඔය වගේ තියනනේ මොනවයින්ද මේ රුප්පණය වෙන්නේ? එතකොට ඒ වගේ මොකක් හරි දෙයකින් රුප්පණය වෙන්නේ. නිකයි දෙම අපිට නිින්ද ගිහින් ඉන්න වෙලාවට අපි දන්නේ නැහැ. අය මොකක් හරි ඒ යම් කිසි ස්වභාවකින් තමයි රූපයක් තියනවා කියන රුප්පණයක් වෙන්නේ. හැබැයි අපිට මේ රූපය අනද මදුරේ කනකොට මේ කයක් රුප්පණය වුණා කියන පැත්ත පේන්නේ. තියන කයකට මොකක් හරි වුණා කියන පැත්තෙන් තමයි යන්නේ. ඇත්තට අපි ස්කන්ධ ධාතු ආයතන වෙන් කරලා තියෙන්නේ තියන කයේ මිසක් අපි මේ කය ඉපදු නැහැටි බැලුවේ නැහැ. සමුදය සමුදය රූපණය කියන්නේ අර වතුරේ බල්ලෙක් හැදුවා වගේ කයක් හැදුවි. එතකොට ඒක පච්චුප්පන්න රූපයක්. පච්චුප්පන්න රූපයක්. සත්‍යයෙන් උපන් රූපයක්. ඒ ප්‍රත්‍යේ අවිද්‍යාව යෙදිලා තියෙනවා. මෝඩකම යෙදිලා තියෙනවා. දැන් වතුරේ බල්ලා ප්‍රත්‍යයෙන් උපන් රූපයක්. මෝඩකම අවිද්‍යාව. අවිද්‍යාව යෙදුම් නැත්තම් ඒ අනුත්පාදයි. අවිද්‍යාව යෙදුම් නැත්තම් අර අරවයින් රූපණය වෙන්න බෑ. ඒ අර කියන කරුණු වලින් රූපණය වෙන්නේ අවිද්‍යාව මත මේ ශරීරය කියන එක බාර ගන්න තාක්කල් විතරයි. ඔක රූපණයක් කියලා දැක්කොත් දැන් මේ රූපණය කියන අදහසට යන්න ඕන වචනේ නෙවෙයි. මෝඩකම මත උපද්දන්නේ. මෝඩකම නැත්තම් උපදින්නේ නැහැ කියනවා වගේ නිරෝධ අනුපාද ස්වභාවයක් කියන මට්ටමට යනකොට දැන් ස්කන්ධ ධාතු ආයතන කතා කරන්න පුළුවන්. ඒකත් මඤ්ඤණාවක් කියලා පේනවනේ. අනේ ඒ වගේ දැක්මකට යන විදිහට මේ ඉතින් තමන් ඉන්න තැනින් පටන් ගන්න ඕන. දැන් අපිට කයක් නැහැ කියලා යන්න බෑ මේකේ. අපිට කයක් හම්බ වුණා. දැන් හම්බ වුණේ කොහොමද කියන එක විමසනකට විමසනකොට මුලින් ස්කන්ධ ධාතු ආයතන මට්ටමට යන්න පුළුවන්. ඊළඟට ඒවත් සුප්පනමයි කියන මට්ටම. එතකොට ඒ පටිච්ච සමුප්පන්න බව. නැතිකල්ලි මේ විමෝඩකම තියෙනකන් ඔහොම වෙනවා. අවිද්‍යාව තියෙනකන් ඔහොම වෙනවා. අවිද්‍යාව නැත්තම් ඒ කතා කරන්නවත් බෑ. මේ වතුරේ හැදුන බල්ලෙකුට අදාළ දෙයක් කතා කරන්නවත් නැහැ. අවිද්‍යාව යෙදුන් නැත්තම් අදාළම නැහැ. අනුත්පාද. ඊට මේ කතා කරපු සේරම මේ හිමස්මින් අසති දන් නහෝති. අවිද්‍යාව නැත්තා ඔහම දෙයක් කියදිලවත් නැහැ. කියන පැත්තට යනකන් මේක දකින්න වෙනවා. දැන් මුලින්ම ඔක අහගත්තට ඒක අර දැක්මක්. දන දේ දැක්මක් වෙනකන් අපිට බහුලීකත කරන්න ඕන. ඒක කරන්න වෙන්නේ අපිට අහුවෙන තැනින් ලෝකයෙන්. ලෝකයක් නැහැ කිය කියා හිතන්න නෙමෙයි. අහුවෙන ලෝකේ අපිට බලන්න වෙනවා කොහොම ලෝකයක් හැදුනේ මෙන්න මේ සමුදේ නිසා. මෝඩකම නිසානේ කියන එක දෙන්නලා දෙන්න වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. ඒ කියන්නේ අපි හොඳට සිහියෙන් හැම වෙලේම සිහියෙන් ඒ දැසිතට සිතුවිලි එනකොටයි ඒ හැම එකම ඒ රූපණ ස්වභාවල් දැනගනිමින් මේ විදිහට ආර්ය දර්ශනයේ පැත්තට මේ අවිද්‍යාව පැත්තෙන් ඒ අවිද්‍යා සංකත ප්‍රතිසමුප්පන්නයි ඒ දැක්ම එනතුරු ඉතින් මේ ඉවසීමෙන් කරගෙන යන්න තමයි තියෙන්නේ විචක්ෂණය නේද සර්?
ඔය එක හැම වෙලේම සිහියෙන් කිව්වට මම නම් කියන්නේ එක සැරේකට හරි සිහිය පිහිටලා බලන්න. ඒ කියන්නේ ඒක උනාට පස්සේ හරි ඔක බලන්න. එතකොට අපි ඒක මනසෙන් බැලීමක් වෙන්නේ. හිතලා බැලීමක්.
එහෙමයි මානසික කාර්යයක් මේ මුලදී දිගටම අපිට
කරන්නේ. මුලදී අපිට ඒක ඒ කියන්නේ අවබෝධ වෙනකන් ඒක තේරුම් යනකන් මේ කියපු දේ දැක්මක් වෙනකන් අපිට හිත හිතා බලන්න වෙනවා. ඒ හිත හිතා බැලීමෙන් එහාට යන්න පුළුවන් වෙන්නේ ඔක හොඳටම දකින්නකොට. ඉබේම ඒ දැක්මට එන්නේ නැහැ නේද? අපි ඒ රැවටෙන මට්ටමේම ඉන්නේ. මේ ධර්මයේ අර විචක්ෂණය කරනවා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දැන් අපිට මෙහෙම දැනුණාට බුදුහාමුදුරුවෝ මේ වෙන දෙයක් නෙකන්න ඇති. එතකොට අන්න යෝනිසෝ මනසිකාරයක් කරන්න වෙනවා. ඒක එහෙනම් මේ විදිහට දකින්න මේ අපි හිතන විදිහේ වැරද්දක් තියෙනවා. කියන එක මේ අපි හිතන විදිහ වැරදි කියන පැත්ත දෙන්න. ඒක ඒ දහම හිමසීම අනිවාර්යෙන් කරන්න ඕන. දහමක අනුව දැන් ඔය මුලින්ම කිව්වට මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතනත් මඤ්ඤණාවක් කියලා ඕක කොහෙත්ම තේරුම් ගන්න බෑ. මේ ඒකේ ඒ කියන්නේ එහෙම තේරුම් ගන්න ගියොත් යන්නේ දෘෂ්ටියකට.
එහෙමයි.
උච්ඡේදවාදයට යනවා මොකුත් නැහැ කියන. එතකොට ඒ උච්ඡේදවාදී නෙවෙයිනේ. මේ අවබෝධයක් තුළ අත්දකින දෙයක් වෙන්න ඕන. ඥානයක්. ඒ එතෙන්ට දැන් හැම මොහොතෙම දැන් ඔය නුවණ නැති වුණත් සිහිය පිහිටනවා කියන එක කරන්න බෑනේ. අපට අතුගානේ පුළුවන් වෙලාවට මේ සිහිය පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. සිහියෙන් මේ මතක් කරන්න වෙන්නේ මේ විචක්ෂණයට අනුව.
එහෙනම්
රූපයක් අහු වුණාට මේ මේ මේක සමුදේ මේකයි මේ රූපණයක් මේ කියලා ඒක නුවණින් බලනකොට ඊළඟට ඒක නිකන් අර ඥානයක් වට්ටමට එන්න පුළුවන්. එහෙම විමසනකොට
රිබීම පිහිටා සිටින මට්ටමකට නේද සර්?
ඔව්. හත්ත දකින මට්ටමට එනකන් ඉතින් ඕනම රූපෙක ධර්මතාවය මේකයිනේ කියලා දකින්න දක්ෂ වෙනවා. මේ දක්ෂ වෙනවා කියන්නේ ඒක තේරුම් ගන්න ඕන. කවුවත් කියපු හින්දා නෙමෙයි. මේක මෙහෙමයි කියලා Tamanට ඒක පෙන්නලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක මුලින් අහපු දේ බලනවා, අහපු දේ තේරෙන්නේ නැත්නම් තව තව විමසනවා. මේ විමසනකොට Tamanටම මේක මේක ඇත්තනේ කියලා ඒ දකින්න පෙන්නලා දෙන්න පුළුවන් මට්ටමකට එන්න ඕන. එහෙම නැත්නම් තව තව ප්‍රශ්න කර කර දහමත් එක්ක ගැටෙන්න වෙනවා, හොයන්න වෙනවා.
හොඳයි සර්, පැහැදිලි. පොඩ්ඩක් හොඳට පැහැදිලි කරා. මට අර තිබුණේ ඒක ටිකක් දැනගෙන හිටියා. නමුත් අර තව ටිකක් හොඳට මේ පැහැදිලි කරගන්න තමයි අවශ්‍ය වෙලා තිබුණේ. සර් හොඳයි, මේ බොහෝම පිං. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. මේක දැනගැනීම පිණිසමයි අහන්නේ. මේ මොකද ධර්මයේ අහලා කොට හරි චිත්ත ප්‍රීතියක් එන ඒ සත්‍යද මට මේ මිල කරන්න බැහැවා. ඒකටම සතුටුයි. එතකොට මොහොතකට හරි හිතන ඇත්තට මේ නිත්‍ය කරන්න බැරි දෙයක් නේ කියලා. ඒ වුණාට ඒ සතුටේ බැහැගෙන කියන්නේ අර තනියෙන් hina යන ගතියක් වගේ දැනෙනවා. ඉතින් මෙතනදී මේ කොතනද මම මේ මෙතන විදර්ශනා කරන්න ඕනේ? කියන්නේ සතුට මත කියලා නිම කරන්න බෑ. ඒච්චරටම මේ මොකද ධර්මය අහනකොට ඒත් එක්කම සමාධියක් ඇති වෙනවා. මේ ඒක හින්දා මත මෙතනදී මම ඊළඟට හිතන මේ විඥානයේ මායාකාරය මාව රවට්ටනවනේ කියලා. ඒ කියන්නේ එච්චරටම සතුටින් අර එතනට ඇලිලා ඉන්නවද, එතන විදර්ශනාවක් කෙරෙන්න ඕනේද, කරන්නේ කොහොමද? මේක මේ දැනගැනීම පිණිසම මම මේ අහන්නේ. මට ප්‍රායෝගිකව වෙන්න දෙයක් නිසා මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සර්. තෙරුවන් සරණයි.
ඔව්, ඒ සතුට එන්නේ තමන්ගේ මෝඩකම දැකීම මතනම් ඒක හොඳයි. දැන් මෙච්චර කල් අපිට සතුටු ඉඳලා තියෙන්නේ අනුන්ගේ මෝඩකම් දැකලා. මගේ මෝඩකම කියලා hina යනවනම් ඒ සතුට හොඳයි.
මේ සමාලත් මම හිතනවා මේ මේක දිගටම යනින්ද මේ විඤ්ඤාණය මායාකාරය මාව රවට්ටනවනේ කියලා අර මේ එහෙමත් දානවා. මොකද ඊට පස්සේ හැබැයි මොහොතකට හිතන මේ ඔක්කොම මේ දකින්නේ මේ හැම එකක්ම මායාවක් නේ එහෙම කියලා. එනකොට මේ මට අපි කොහේ හරි මෙතන හිර වෙච්ච තැනක් ඇති කියලා හිතෙනවා. මේ ඒකයි තේරුම් සර්.
ඔව්, ඒකෙදී මං කිව්වේ අර දහමටම ගලපන්න පුළුවන් නම් මේ ඔක්කොම කියනවට වඩා එකක් මෙන්න මෙතන මේ රැවටීම වුණා. මෙන්න මෙතන මේ රැවටීම වුණා. ඒ කියන්නේ රූපයක් හම්බ වුණා නම් රැවටීමක් උනේ, වේදනාවක් හම්බ වුණා නම් රැවටීමක් උනේ කියන. ඒ කියන්නේ ඇත්ත ස්වභාවය දැක්කේ නැති නිසානේ හම්බ වුනේ කියලා. ඒක ඒ තමන්ගේ මෝඩකම. මේක හම්බ වුනේ මගේ මෝඩකමට, නොදන්න කමට කියලා. අන්න ඒක දැක්ම තුල සමහර විට මං කියේ තමන් ගැනම මේ මුලාව දැක්කම hina යන්නේ. يعني අපිට ඒක අර බල්ලා රැවටිලානේ කියලා දකිනකොට බල්ලා ගැන hina වෙනවා වගේ අපි රැවටිලානේ කියලා දකිනකොට අපි ගැනත් hina වෙන්න පුළුවන්. මොනවට කමක් නැමේ. අන්න එහෙම එකක් එනවා නම් උතනත් ඔන්න මේ මෝඩකම යෙදුණානේ කියලා දකින්නකොට සතුටක් එන්න පුළුවන්. ඒක ඒවගේ දෙයක්. ඔක්කොම මුලාවක් කියන ඒ පොදු වර්තෙන්.
ඒ
කයක් අන්න ශරීරේ තියනවා කියලා අහුණා මොන මෝඩකමක්ද කියලා ඒක දන්න කෙනා දකින්නවනේ. අන්න බල්ලෙක් හැදුවාගේ. වාගේ.
එතකොට මේකත් සිතිවිල්ලක් නේ. මේ සිතිවිල්ලත් එක්කනේ අපි සතුටු වෙන්නේ කියලා එතන එහෙම
නෑ ඒක. ඔව් ඒ සිතුවිල්ල කියන එකට අහු වුණා කියන එකත් අර වගේම ඉතින් දකින්න පුළුවන් වෙයි මන් දන්නේ නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකටත් ඒක පොදුයි. ඒ රූපයේ ආමවඩ කමට හැදලා වගේ විඥානෙත් පවඩ කමට නේ හැදුවේ. වගේ
ඒක තමයි මහන්න පුදුම සතුටක් ඇති වෙන්නේ. මේක සමානලට අපි දැන් ප්‍රායෝගික වැඩ කරද්දී සතුට මතු වෙනවා. මේ ඉච්ඡතාව ඉච්ඡතරම මේ සවහන් ගැඹුරුයි. ඒ වගේම හරි අර එතකොට අර දහම් කරුණු පිට වෙනවා. පිට වෙන්නේ මේ පුජ්‍යලියක් එහෙම කියලා නෙමෙයි. මේක අර සතුටට දහම් කරුණු තමයි පිට වෙන්නේ. ඒක තව ටිකක් මෙනෙහි කරන්න වෙනවා. හිතන්න වෙනවා.
හොඳ අපි එහෙනම් අවසන් කරමු තුලානි මහත්මිය.
හොඳමයි රවි මහත්මිය. හොඳමයි. එහෙමනම් අදත් ඔබතුමා ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරා අප වෙනුවෙන්. ඉතින් අප මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත්ත මේ රැස් කරගත්ත සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් ධර්මාවබෝධය පිණිසම මේ කුසලේ හේතු වාසනා වේවා කියලා අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහොම පින් රවි මහත්මයා. තිරුවන් සරණයි.
හොඳයි. තිරුවන් සරණයි. ඉතින් මේ වැඩසටහන අද මෙහි තුලානි මහත්මියටත් බොහොම පින්. ඒ වගේම මේවා අපිට මේ අවස්ථාව ලබා දෙන්න මේක සකස් කරලා දෙන්න උදව් වුණා ඒ ගායන් මහත්මයා, අස්තික මහත්මයා වගේ උදව් උපකාර වෙන හැමෝටමත් අප්‍රමාණකින් අපි රැස් කරගත්තු සියලුම පින් ඒ හැම දෙනා ඇතුළුව මේ සහභාගී වුණ අහගෙන ඉන්න ඒ හැමෝටම මේ ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න දැනට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවා निराකරණය වෙන්න මේ ජීවිතේ සාර්ථක වෙන්න නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඒ වගේම ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සම්මන් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙන්න ඔවුන්ගේ ආරක්ෂාව අප සැමටම ලබා දෙන්න කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. තෙරුවන් සරණයි හැමදෙනා.